බෙදාගන්නට අවබෝධයක් විමසන්නට ගැටලුවක් තිබෙනවා නම් මේ එයට අවකාශය.
භාවනාව තුළදී පියරෙන් පියර අපූර්වත්වයට ගෙන යනවා. නමුත් මානව අනුභූතිය ඉන්ද්‍රිය ගෝචරයට බහල් වීම නිසා දැනුමේ දකින්නේ රසයේ අඟින්. ඒකට බාධාවක් පමුණුවනවා. උදාහරණයක් විදිහට කහනවා කියන වේදනාව ගත්තොත් අපි කැසීමකින් හෙළවල කිරීම තමයි මානව අධ්‍යක්ෂින් මුතුමා දේශනා වුණේ. දේශනා කර වේදනාවන් ඉස දුරස්ස බලන්නේ කොහොමද කියන කාරණාව. ඒ නූතන මානවවාදය අද අධ්‍යාපනය තුළ සියලුම යාන්ත්‍රණය රැගෙන යන්නේ කහනවා කියන අත්දැකීම කැසීමකින් අවසන් කිරීම සඳහා. එනත් භාවනාවට කැපුණු පුද්ගලෙට යනකම උපදෙස් ටිකක් ලැබෙනවා නම් ඒ වාතාවරණය හිතේ බොහොම
පිණි. ඔය එක ක්‍රමයක්නේ අපේ දුක් කම්කටොළු වලින් ගොඩේන ඉල්ලන දේ දීම. තේ කෝපයක් ඉල්ලන විට තේ කෝපයක් දෙනවා. දොඩම් වීදුරුවක් ඉල්ලන විට දොඩම් වීදුරුවක් දෙනවා. අයිස්ක්‍රීම් එකක් ඉල්ලන විට අයිස්ක්‍රීම් එකක් දෙනවා. නිින්ද ඉල්ලන විට නිින්ද දෙනවා. ඒ ඉල්ලන දේ දීම ඒ මොහොතේ තිබෙන අසහනය මගහරගන්න ජනප්‍රියම ක්‍රමය. කවදත් අද පමණක් නොවේ, කවදත් ආශාවට හේ කීම, ආශාවට එහෙමයි කීම, අධ්‍යාපනය පමණක් නොවේ, සමස්ත ආර්ථික රටාවම, දේශපාලන ක්‍රමවේදය, වෙළඳාම, වෛද්‍ය විද්‍යාව, ආගම, මේ හැම දෙයක්ම අද විතරක් නෙමෙයි කවදත් ඔය ආශාවට එහෙමයි කියන තමා කලේ. එනේන ආශාවන්ට එහෙමයි 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 කීම නිසා සිදුවන්නේ එහෙයියෙක් නිර්මාණය වීම. එහෙයියෙක් හැමදේටම එහෙයි කියන කෙනා දුර්වල කෙනෙක්, විචාර බුද්ධියක් නැති කෙනෙක්, පණ නැති කෙනෙක්, ස්වාධීනත්වයක් නැහැ. තමන්ට කියා දර්ශනයක් නැහැ. තමන්ට කියා දර්ශනයක් නැති සමාජයක් තමා නිර්මාණය වෙමින් පවතින. මේ දර්ශනයේ කුලියට ගත්ත දර්ශනයක්, රූපවාහිනියෙන් සංග්‍රහවලි විලාසිතාමවනායගෙන් මේ හැම දෙනාගෙන් කුලියට ගත්ත කෑලි කෑලි යමුනා පූට්ටු කොටගත් ජීවන දර්ශනයක් තමා මනුෂ්‍යයාට තිබෙන්නේ. අර නළුවගෙන් කෑල්ලයි, මේ නිලියගෙන් කෑල්ලයි, අර ගායකයාගෙන්, මේ ගායිකාවගෙන්, අර ක්‍රීඩකයාගෙන්, මේ දේශපාලඥයාගෙන්. ඒ කෑලි ටික අරගෙන තමයි මෙන්න මම, මෙන්න මගේ හැටි. හොඳ දේවලුත් තියෙන්න පිළිවන්, නරක දේවලුත් තිබෙන්න පුළුවන්. හොඳ හෝ නරක හෝ එතන නැහැ ස්වාධීනත්වයක් හෝ විමුක්තියක්, ගැති බවක් මිස පරගැති බවක්. ශික්ෂා භාවනා කරන කරන්න උත්සාහ කරන කිරිසක් විදිහට විමසා බැලීම අතිශයින්ම ප්‍රයෝජනවත්. විමසා බැලීම, විමසන්න. තම කරන දේ හෝ නොකරන දේ, ඇයිද කරන්නේ හෝ ඇයිද නොකරන්නේ, තමන්ගෙන් මහන්න හේතු, මේ දේ කරන්න කියන්නේ ඇයි, මොනවද හේතු, කරන්න එපා කියන්නේ ඇයි, හේතු කීයක් තියෙනවද අහන්න. එතන මේ ආත්ම විචාරණය, තමන්ව විමසීම, තමන්ගෙන් ප්‍රශ්න කිරීම, තමා බුද්ධිමතෙකු වීමේ මඟ, ප්‍රඥාවන්තයෙකු වීමේ මඟ, එහෙයියෙකු නොවේ, ගැතියෙකු නොවේ, ඔබතුමා අහනවා මේ ඒ මොහොතට ලැබෙන ඉන්ද්‍රිය අත්දැකීම විඳිනේ කිරීම, එයට කැම දීම ඉවරයක් නැහැ. ඒ වෙනුවට භාවනා නියෝගියෙක් කටයුතු කළ යුත්තේ කෙසේද කියලා. ඇත්තේ ඉවරයක් නැහැ. ඒ తాවකාලික පිළියමක් ඒ මොහොතට. ඉන් පසුව ඒ ආස්වාදය, ඒ මොහොතේ ලත් ආස්වාදය ඉන් පසුව පැමිණෙනවා ආදීනවයක්සේ, කරදරයක්සේ, ප්‍රශ්නයක්සේ. වර්තමාන පිළිතුර අනාගත ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වර්තමානයේ පිළිතුරක්. නමුත් අනාගත ප්‍රශ්නයකට මුලක්. මේ කතාවනේ හේතුඵල වාදයේ පටිච්චසම්පාදයේ අපට උගන්වන්නේ. වර්තමාන ඵලය අනාගත ඵලයකට හේතුවක් වෙන නිසා ඵලය කියන දේ ප්‍රතිඵලයේ ප්‍රතිඵලයක්ම නොවේ, ඒ හේතුවක් වෙනවා. දැන් ගහක්, අඹ ගහක් නිසා අඹ ගෙඩියක් ඇති වෙනවා. ඒ අඹ ගෙඩිය නිසා තවත් අඹ ගහක් ඇති වෙන. එතකොට අඹ ගෙඩිය ඵලයක් වන අතර එක්තරා අවස්ථාවක අඹ ගෙඩිය ඵලයක්, ඒක ගහේ තිබෙන සුළු ඵලයක්. නමුත් බිමට වැටුණු සැනින්ම එය හේතුවක් වෙනවා. එරමේ අප අත්දකින දේවල් ප්‍රතිඵල විදිහට තිබෙන්නේ අපේ එල්ලිලා තිබෙන කල් පමණයි. පසු ගිලිහි ගිය සැනින්ම අපේ ග්‍රහණයෙන්, අපේ පාලනයෙන් මිදුන සැනින්ම ඒ සෑම දෙයක්ම අනාගත ප්‍රශ්නයකට හේතුවක් වෙනවා. දැන් අපට ওই දේවල් එකක්වත් සියයටසියක්ම සදාකාලික වශයෙන්ම පාලනය කරන්න බැහැ. බඩගින්නට අනුභව කළ යුතුයි, පිපාසයට පානය කළ යුතුයි. එහි වාදයක් නැහැ, වෙන විසඳුමක්වත් නැහැ. කාටරි වෙන විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් කුසගින්නට ආහාර ගැනීම වෙනුවට, පිපාසයට පානය කිරීම වෙනුවට, අසනීප වලට ප්‍රතිකාර ගැනීම වෙනුවට නෑ වෙනත් විකල්ප තිබෙනවා කියලා වටිනවා එහුම් කන්නේ. නමුත් සාමාන්‍ය දැනුම තමයි කුසගින්නට ආහාර, ඒ තමයි විසඳුම. පිපාසයට පානයක්, රෝගවලට ප්‍රතිකාර. දැන් මේවා ප්‍රතික්ෂේප කරන්න බෑ. කිසිම යෝගීෙකුට, කොපමණ දුරදිගියේ යෝගීෙකුට වුණත් ආහාර ගන්න නැතු ඉන්න පුළුවන් කාලයක් තිබෙනවා. ඒ කුසගින්න දරාගෙන සිටිය හැකි, පිපාසය දරාගෙන සිටිය හැකි, අසනීප සිතේ බලයෙන් මර්ධනය කරගෙන යටපත් කරගෙන සිටිය හැකි කාලයක් තිබෙනවා. දකින්න මේ වගේ తాවකාලික බව. භාවනා කරන කෙනෙකු විදිහට මේ කොයි දේ తాවකාලිකයි. බඩගින්නක් తాවකාලිකයි. ආහාර ගන්නකොට ඒ බඩ පිරෙනවනම් ඒත් తాවකාලිකයි. ඒ බඩගින්නට ඒ ආහාරය, ඊළඟ බඩගින්නට ඒ කලින් ගත්ත ආහාරය මතක් කළා කියා ඒ කුසගින්න නිවෙන්නේ. අලුතෙන් ආහාර ගත යුතුයි. නැවත 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 ඊයේ නාට්‍යයක් බැලුවා කියා අද නොබලා ඉන්න බෑ. ඊයේ බැලූ දෙයින් ලැබූ වින්දනය මතක් කරගෙන අද නොබලා සතුටින් ඉන්න අමාරුයි. ඊයේ සතුට ඊයේ ඉවරයි. ඒතර අද නැවතත් ඇහැට ඒ රූපවාහිනිය පෙන්වන්න ඕනේ අද සතුට වෙන්න. ඊයේ අදයි ලැබූ සතුට හෙටට නෑ. හෙට නැවතත් හිස් නැවතත් විපාසෙයි. තියලිත් ඉල්ල. එතන මේ සියල්ල తాවකාලිකයි, ප්‍රශ්නත් తాවකාලිකයි, පිළිතුරුත් తాවකාලිකයි. ප්‍රශ්නත් සදාකාලික නෑ, පිළිතුරුත් සදාකාලික නෑ. මේ අවබෝධය වටිනවා. කිසිම ප්‍රශ්නයක් සදාකාලික නෑ. ටික කාලයයි තිබෙන්නේ. අප විසඳුවා ටික කාලයයි, අප නොවිසඳුණත් ඒ ටික කාලයයි තිබෙන්නේ. ඒ ප්‍රශ්නය යට යන අලුත් ප්‍රශ්න එනවා ඒ උඩට. ප්‍රශ්න විසඳුවත් తాවකාලික විසඳිය යුතුයි. නමුත් විසඳුවත් ඒ ප්‍රශ්නේ සදාකාලික වශයෙන් විසඳුවා කියන්න බෑ. නැවත මතුවෙනවා, නැවත මතුවෙනවා. ඒතර මේ නැවත නැවත ප්‍රශ්න මතුවීමත් නැවත නැවත ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයාගෙන යෑමටත් තමා සංසාරය කියන්නේ. මේ තමා සංසාරයේ මූලිකම චරිත ලක්ෂණය. නැවත නැවත පුනප් පුනා යලි යලි පුනප් පුනා පුනප් පුනා පුනප් පුනා එකම වටරවුමේ කරකැවෙන. මේක වටරවුමක්. ඒ වටරවුමේ ඉවරයක් නැහැ. එක වටේද දෙවටාවද බලන්න. වාහනයක් අරගෙන ඔය වටරවුමක යන්නේ මිනිත්තුකින් විතරයි හිටිය තැනට එනවා. ආයෙත් රවුමක් යන්න පුළුවන්. එතට ඊළඟ විනාඩියේදී නැවත හිටිය තැනට එනවා. මේ විදිහට දවසම ඒ වටරවුමේ වාහනේ පදවන්න පුළුවන්. කොහෙවත් ගිහිල්ලා නැහැ, හිටිය තැනමයි. නමුත් කාලය ගෙවි ගිහිල්ලා, වාහනේට අය ගෙවි ගිහිල්ලා, පෙට්‍රල් දහනය වෙලා, වාහනේ ගෙවිලා ගිහිල්ලා, තමන් වෙහෙසටපත් වෙනවා. නමුත් ගිය ගමනක් නැහැ. මේ සංසාරය අපි කොහෙටවත් ගිහින්නේ නැහැ. මේක යන්න තැනකුත් නැහැ. කොහෙ යන්නද? මේ වටරව මේ කරකැවි කරකැවි සිටිනවා හැර දුක ප්‍රශ්නයක් පිළිතුරක් හොයාගෙන යනවා. පිළිතුරක් ලැබෙනවා. සැප සැප විඳිනවා. ඒ පිළිතුර ටික ටික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ විසඳුම විදිහට සොයාගත්ත දේ ඒ කෙනා පුද්ගලික කියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මුලින් පොඩි නමුත් කාලය යන උග්‍ර ප්‍රශ්නයක් බවට, ඊළඟට ඒට විසඳුමක් හොයන. ත්‍යාපව හිටිය තැනට ඇවිත් එතන මේ චක්‍රේ තමයි අප සංසාරේ කොහේ හිටියත් කරකවෙන්නේ. ප්‍රශ්නෙෙන් විසඳුමට, විසඳුමෙන් ප්‍රශ්නෙට, ඒ ප්‍රශ්නෙෙන් විසඳුමට. දැන් ඔයිට ඇර වෙන ජීවත් වීමක් කවුරු හරි අත්දැක තිබෙනවාද? සසර පැත්තකට දාන්න මේ ජීවිතය ඇතුලේ. මේ ප්‍රශ්නයි විසඳුම. ප්‍රශ්න මතුවෙනවා, විසඳුම් හොයාගෙන යනවා. විසඳා ගන්නවා. ඒ විසඳුමම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ප්‍රශ්නෙට අලුත් විසඳුමක් හොයාගන්න. කරකැවෙන. අපිට ඉතන බොහෝ කල් ජීවත් වුණා. බොහෝ දේ ජීවිතේ කළා. ඒ දේවල් නොකළා එකමන කලක් ජීවත් නොවුණත් ඔතනම තමයි. අවුරුදු 5ක් හිටියකෙනයි, 10ක් හිටියකෙනයි, 15ක්, 20ක්, 50ක්, සීයක් සිටිය කෙනයි අතර ලොකු වෙනසක් නැහැ. කාලේ මනින්න බෑ වටරවුමක කරකැවෙන කරකැවිල්ලේ කොපමණ දුර ගියාද කියලා. එම නිසා මේ ඔබතුමා අහන මේ ප්‍රශ්නයට ඒ తాවකාලික පිළියම් දෙන අතරම පිපාසයට වතුර කෝප්පයක් පානය කරන අතරම ඒ පිපාසය මේ මොහොතට සංසිඳන බව දකින අතරම මොහතකට විපස්සනාවකුත් කරන්න. ඒ විපස්සනාව ආධ්‍යාත්මික පිපාසයටයි පිළියම. අර උගුරට දැනෙන භෞතික පිපාසයට ජලය අවශ්‍යයි. මේ පිපාසයේ ස්වභාවය මොකක්ද? මේ කොහොමද දැනෙන්නේ? ශරීරයේ කිසියම් තැනකටද දැනෙන්නේ නැත්නම් මුළු ශරීරයටමද? එහෙම නැත්නම් ශරීරයේ පරිබාහිරව මනසටද දැනෙන්නේ පිපාසය? ඒ ප්‍රමාණයේ වෙනසක් තිබෙනවද පිපාසාවන් දෙකක් අතර? මේ පිපාසය ඉල්ලන්නේ මොනවද? කොපමණ ඉල්ලනවද? සහ අවසාන වශයෙන් පිපාසය දැනෙන්නේ කාටද? කාටද මේ දැනෙන්නේ? දේ විපස්සනාවත් කරන්න. ඒ විපස්සනාව නැමැති සිසිල් පෙන් දෙන්න ආධ්‍යාත්මික පිපාසයට අර කායික පිපාසයට කහට කෝප්පයක් බොන ගමන් දැන් මේ විපස්සනාව උදව් වෙනවා ප්‍රශ්න සහ විසඳුම් වල යථා ස්වභාවය තේරුම් ගන්න. තේරුම් අරගෙන විසඳන්න පුළුවන් නම් විසඳගන්න, බැරි නම් උපේක්ෂාවෙන් පිළිගන්න, විසඳුවත් නැතත් ඒ මැත්තේම ජීවිතේ ගෙවා දාන්නේ නැතිව ওই වටරවුමේම කරකැවෙනවා වෙනුවට මේ වටරවුමෙන් ඉවතට යන දොරටුවක් හොයාගන්න, ගේට්ටුවක් හොයාගන්න, පිවිසුමක් හොයාගන්න මේ වටරවුමෙන් අහකට පනින්න පුළුවන්. ඒ නොකානොබී කළ හැකි දෙයක් නොවේ. නමුත් කෑවා බීවා කී පමණින්ම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නිසා මධ්‍යම ප්‍රතිපදාව වැදගත්. මධ්‍යම ප්‍රතිපදාව මෙදුම් පිළිවෙත.
පස්සනාවට අදාළවතර මූලික අවශ්‍යතාවයන් වලින් පරිබාහිරව උදාහරණයක් එකම කහනවා කියන කාරණාව විවෘත වීම, නිරාවරණය වීම තුළ නිනිවිද රැකීම තුළ කැසීමකින් නොවේ අවසන් කර යුත්තේ නිනිවිද රැකීමකින් බව දැකීම.
ඕ දැන් කායිකව අපට දැනෙන දේවල් සියයට සියයක්ම කායික නැහැ. කිසිම කායික දෙයක් සියයට සියයක්ම කායික නැහැ. කිසිම භෞතික දෙයක් සියයට සියයක් භෞතික නොවේ. එහෙම කායික අත්දැකීමක් ඇතුළෙම මනස ඉන්නවා. මේ මනස නැති වේදනා නැහැ, විඳන නැහැ. මොන හොඳ වුණත් නරක වුණත් එතන මනස තිබෙනවා. බොහෝ කායික පෙරලීම්, දැඟලීම් සහ වේදනා මතුවෙන්නේ මනසින්. දැන් කෙනෙක් එක විදිහකට ඉන්නේ නැතු එහාට මෙහාට දඟලනවා කියන්නේ. ඒතරේ අපිට පේන්නේ ශරීරයේ දැඟලීමනේ. අපි කියන්නේ ඒ ශරීරයට එක විදිහකට ඉන්න. සමහරට වැඩිහිටියෙක් තරවටු කරන්න පුළුවන්, සමහරට පහර දෙන්න පුළුවන්. ඒ පහර දෙන්නේ ශරීරයට, අතකින් හෝ කෝටුවකින් ගහන්නේ ශරීරයට එක විදිහකට ඉන්න කියලා. නමුත් ඇත්තට මේ මනසේ දැඟලීමයි. මනසේ දැඟලීමෙන් සියයට කොටසක් තමයි ඔය පේන්නේ අපට. ඒ දඟලන මනසයි මේ ශරීරයට එක විදියකට ඉන්න දෙන්නේ නැත්තේ. ඒකට ශරීරයට දඬුවම් දීලා ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. බාහිර ഘോഷාව, අභ්‍යන්තර ഘോഷාවේ දෝංකාරයයි. බාහිර වශයෙන් කෙනෙක් ഘോഷාකාරී නම්, ඒ වැඩපළ කිරීම ഘോഷාකාරී නම්, ඒ ഘോഷාව ඒ මානසික ഘോഷාවේ දෝංකාරයයි. ඒ අභ්‍යන්තර ഘോഷාවේ දෝංකාරයයි. දැන් සමත භාවනාවේදී මේ මනස සමතයකට පත් වෙනවා. දැඟලීම්, කිල්ලීම්, ආයාචන, અભියාචන සහ උද්ඝෝෂ මානසික සමනය වෙනවා. ඒ තමයි සමත භාවනාවක මූලිකම ඉලක්කය. මනස සමතයකට පත් කරගන්න. දෙහිම යනකොට අර මනසේ තිබුණු ඒ කැළඹීම් වැඩි වෙනවා. ඒ සාමාන්‍ය ස්වභාවය ඕනෑම දඟලන දෙයක් සංසුන් කරන්න යනකොට ඒ දැඟලීම වැඩි වෙනවා. වැඩි වෙලා තමයි සංසුන් වෙන්නේ. ඒ වැඩි වෙන වෙලාවේ මේක වැරදි කියලා අතහැරලා දැම්මොත් ඒ වැඩි දඟලන වැඩියෙන් දඟලන මනසක් එක තමයි දිගටම ඉන්න වෙන්නේ. කොහොම හරි මේ දේ මනස තමයි ওই ශරීරයේ ඒ කැසීමක් විදිහට, රිදීමක් විදිහට, හිරිවැටීමක් විදිහට, කැක්කුමක් විදිහට මතුවෙන්නේ. ඒ බොහෝමයක් ওই කායික භාවනා කරන විට මතුවෙන කායික පෙරලි මානසික පෙරලි වල ප්‍රතිඵලයක්. අපි හිතනවා මේ වීඩියෝ අහ හරි වෙනස් කළාම හරියයි, හැරුණාම හරියයි, හිටගත්තාම හරියයි, කැසුවාම හරියයි. හරි වගේ පේනවා. හැබැයි නැවත තත්පර කීපයකින් වෙනත් තැනකින් වෙනත් ස්වරූපයකින් ඒ මනස මතුවෙනවා. එම නිසායි ඔබතුමා කිව්වේ මේ දැකීම අවශ්‍ය වෙන්නේ දකින්න එතන. ඒ කැසීම හෝ රිදීම හෝ දකින්න. විනිවිද දැක්කහම මනස පේනවා. මත පිටින් බැලුවාම පේන්නේ ශරීරය. මේ කසන්නේ දන හිස. මේ රිදෙන්නේ කොන්ද. නමුත් මේ මත පිට විනිවිද බලනකොට පේනවා එතන තිබෙන දඟලන මනස. පීඩාවට පත්වුණු මනස. නොසන්සුන් මනස. මේ මනසට මේ කල්ලන්නේ. මේ මනස වෙන දෙයක් ඉල්ලනවා. ඒ වෙලාවේ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය දිනචරියාවේ ඒ වෙලාවේ කරන්න පුහුණු වී තිබෙන්නේ පුරුදු වී තිබෙන්නේ වෙනත් දෙයක්. දෙයිතේ මනස ඉල්ලනවා. ඒ ඉල්ලන්නේ සිටිවිල්ලකින් හඬගා වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. රිදවල. දෙයිලීමක් ඉල්ලන විටම දුන්න නැත්නම් ඊළඟ පියවර තමයි රිදවනේ. රිදවල ඉල්ලනවනේ. ඉතින් මනස මේ කරන්නේ ඒ ක්‍රමයේ ශරීරයට රිදවල ඉල්ලනවා Tamanට ඕනේ දේ. භාවනා නවත්තන්න, ටිකක් ඇවිදින්න, මොනවා හරි කන්න, බොන්න, කතා කරන්න. ඒ සියලුම ඉල්ලීම් මතුවෙන්නේ අර නොසන්සිඳුණු මනසින්. ඒ නිසා විපස්සනා වටිනා මොන භාවනාව කළත් සමතේ කළත් ඒ කායික අපහසුතාව විනිවිද දකින්න. විනිවිද දකින්න, මනස දකින්න, මනස. ද මනස මේ සෙල්ලම කරන්නේ එලි පිට නොවේ. එළියට කෙලින්ම මූණට මූණ ඇවිත් මට මේ දේ ඕනේ, මට අර දේ ඕනේ කියා එහෙම මේ ඍජු අවංක හැසිරීමක් හිතට නැහැ. ශරීරයයි අවංක. ශරීරයේ 100%ක්ම අවංකයි, ඍජුයි. ශරීරයට බැරි නම් බෑ තමයි. පුළුවන් නම් පුළුවන්. බඩගිනි නම් බඩගිනි. එයා කෙලින් වැඩ. නමුත් මනස එහෙම නොවේ. මනස හරීම වංචනිකයි. චපලයි වංකයි හැංගිලා වැඩ කරන තවත් කෙනෙකුට මුවා වෙලා තමන්ගේ අවශ්‍යතාවයේ එයාගේ අවශ්‍යතාවය අනික් කෙනාගේ ඕනෑකමක් විදියට ඉදිරිපත් කරන්නේ මේක මට නෙමෙයි ඕන ශරීරයට පව් අසරණ ශරීරය එයා තමයි බැනුම් ගන්න එයා තමයි කුටි කන්නේ එයාට තමයි දඬුවම් දෙන්නේ හැමෝම දකින්නේ එයාගේ වරද දුක් විඳින්නේ ශරීරය. ඒ තමයි සාමාන්‍ය දැක්ම විපස්සනා විදි පමණයි පේන්නේ නෑ මේ ශරීරය අහිංසකයි ශරීරය අසරණයි. එපමණක් නෙමෙයි මේ ශරීරය හොඳයි. අවංකයි ඍජුයි. කෙලින් වැඩ කරන්නේ. ඒ බඳු අවංක පුද්ගලයෙකුට මුවාවි මේ සියලුම ප්‍රශ්න ඇති කරන්නේ මේ වංක වංචනික මනස. මේ හැංගිලා වැඩ කරන්නේ එයාව දැකලා හඳුනාගත්තොත් ඒ මනසේ වංචනික ක්‍රීඩා දිගටම කරන්න බැරි නිසා. දැන් විස්මාරු කරගන්න. විපස්සනා වෙදි දකිනවා මොන කොහේ ඇංගිලා හිටියත් විපස්සනාව විනිවිද යනවනේ හොයාගෙන 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 මනස මුණ ගැහෙනතුරු යනවා බඩගින්නෙන් නවතින්නේ නැහැ තිබහෙන් නවතින්නේ නැහැ නිදිමතින් නවතින්නේ නැහැ විනිවිද යනවා මේ නිදිමත පිටිපස්සෙ ඉන්නේ කවුද කවුද මට නිදිමත කියන්නේ කවුද මට බඩගිනි කියන්නේ කවුද මට තිබහයි කියන්නේ කවුද මට අලුත් ඇඳුමක් ඕනි කියන්නේ කවුද කියා සොයාගෙන යනවා විසාගෙන යන්නේ 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 පේන්නේ මනස මේ මේ මනස ඍජුව එකෙල්ලේ දැක්කහම එයා නිර්වත් වෙනවා මනස අර වෙස් දඳන් හිටිය සියල්ලම ගිලිහිලා හරියට මේ කරුවලේ නැටු නාටකමක් වගේ එහෙම මේ එළිය වැටෙනකොට ඒ සියල්ලම විකාර බවට හරියට එළිය වැටෙන විට යක්කු හොල්මන් ඒ රාත්‍රී පුරාම බය කළ යක්කු හොල්මන් හිටියනම් ඒ එක්කෙනෙක්වත් නැහැ නේ එළිය වැටෙනට පස්සේ. අනේ විපස්සනා ආලෝකය වැටෙන්න වැටෙන්න මේ මනස අතුරුදහන් වෙනවා. ওই දඟලන, පෙරලන, පෙරලි කරන, වංචා කරන ව්‍යාජ මනස අතුරුදහන් වෙනවා. ඒ මනසට ඉන්න බෑ තවදුරට. ඒ ව්‍යාජත්වයේ අතුරුදහන් වන විට ව්‍යාජ වූ සියලුම කායික වේදනා ප්‍රශ්න නැති වෙලා යනවා. ඒකට පදනමක් නැහැ ඔය සැබෑ බඩගින්නයි බොරු බඩගින්නයි දෙකක්. සැබෑ බඩගින්නට පදනමක් තිබෙනවා බොරු බඩගින්නට පදනමක් නැහැ. ඒතර පදනමක් නැති සියලුම ව්‍යාජ වූ ප්‍රශ්න දිය වෙලා යනවා. වාෂ්ප වී යනවා අතුරුදහන් වී යනවා. ඒවට අපි කිසිම උත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. කණ්ඩ දෙන්න අවශ්‍යත් නැහැ, බොණ්ඩ දෙන්න අවශ්‍යත් නැහැ, කහන්න අවශ්‍යත් නැහැ, දෙත් දෙන්න අවශ්‍යත් නැහැ ඒවට. ඉතිරි වෙයි සැබෑ අවශ්‍යතා ටික. සැබෑ අවශ්‍යතා ටිකක් ඉතිරි වෙයි. බොරු ඕනෑයිපාකම් මහා රාසියක් නිකම් අන්තරස්ථාන වේ. තවදුරටත් කියන්නේ එතෙන්ට එන කාලේ එතනින් පස්සේද? ඔය එතනින් පස්සේ ඉතිරි වෙනවනේ කායික අර ජීවිත අවශ්‍යතා ටික කෑම බඩගින්නක් ඉතිරි වෙනවා. තිබහ ඉතිරි වෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ නේ කොච්චර කොපමණ ඉපස්තනා කළා. එතන ඉතිරි වෙන ටික ඒ කායික අවශ්‍යතා ටිකක්. මේ කයට බඩගිනි. මේ කයට තිබහයි. මේ කයට නිදිමතයි. මේ කයට දාඩියයි. මේ කයට විවේකයේ අවශ්‍යයි. මේ කායත ස්නානය කිරීම අවශ්‍යයි. ඒ ටික තමයි ඉතිරි වෙන්නේ. ඒවා මට නෙමෙයි. දැන් Tamanට නෙමෙයි. ඒ අවශ්‍යතාව පැහැදිලිව විපස්සනා වි දකිනවා. මේවා මගේ අවශ්‍යතා නොවේ, කායික අවශ්‍යතා, ජීවිත අවශ්‍යතා. ඒ බඩගින්න දකින්න බඩගින්න විදිහට. මම විදිහට නෙවෙයි. මම නොවේ බඩගින්න කියන්නේ. බඩගින්න කියන්නේ බඩගින්න. බඩගින්න දිහා බලන්න අනාත්ම සංඥාව. විපාසයේ දිහා බලන්න අනාත්ම සංඥාවෙන්, අසනීප දිහා බලන්න අනාත්ම සංඥාවෙන්. ශරීරයට සනීප නැහැ. ශරීරයට තිබහයි. එතන මමෙක් නැහැ. මේ තිබහ ඇතුලේ මම නැහැ. බොන වතුර කෝප්පය ඇතුලෙත් මම නැහැ. ඒ වතුර කෝප්පය පානීය කොට සංසිඳුනනම් තිබහක් ඒ සංසිඳීම ඇතුලෙත් මම නැහැ. සමහර විට තිබහ තිබෙනවා නමුත් බොන්න වතුර ටිකක් නැහැ. එතනත් මම නැහැ. මගේ නොවන තිබහක්, මගේ නොවන වතුර කෝප්පය සහ මගේ නොවන සංසිඳීමක්. මගේ නොවන කුසගින්නක්, මගේ නොවන බත්පිඟානක් සහ මගේ නොවන සංසිඳීමක්. අර මූලික විපස්සනා විදි හලල දානවා. ව්‍යාජත්වේ ව්‍යාජී ව්‍යාජත්වේ සලුපිලි ආභරණ ඒ හැඩතල වෙස්මුණු ඒ සියල්ලම මූලික විපස්සනා විදි හලල දානවා. ඒතර ඒ බරයි අපිට මේ දැනෙන්නේ. දැන් ওই බර විදිහට ජීවිතේ දැනෙන්නේ ජීවිතේ සැබෑ බර නොවේ. මේ ජීවිතයට අන්දවා තිබෙන ජීවිතයේ වහගෙන තිබෙන මේ ව්‍යාජත්වයේ සලුපිලි ආභරණ ඔටුනු හිස්වැසුම් සහ පාවහන් වල බර ඒක එකක් ගලවා විසිකරන විට ජීවිතයේ සැහැල්ලු ඉතිරි වෙනවා. කිසියම් කාර්යභාරයක් වගකීමක් ඉතිරි වෙනවා. වගකීමක් කියන්නේ ශරීරයට ඉතිවේතු වගකීම ඉතිරි වෙනවා. මේ ශරීරයට කළ යුතු වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉතිරි වෙනවා. ඒක තමන් කළ යුතුයි. මොන විපස්සනාව කළත් මොන විදිහේ දියුණු යෝගියෙක් වුණත් ඒ කිසියම් දුරකට ශරීරයට තමන්ගෙන් ඉතිවේතු ඒ යුතුකම් වගකීම් කොටසක් තිබෙනවා. ඒ ඉටු කරනවා. ඊළඟට මේ විපස්සනාව නිසා තමන් කිසියම් සැනසෙල්ලක් අත්දකිනවද ඒ සැනසෙල්ලට තව කෙනෙකුට එන්න පාර කියා දීම එයත් තමන්ගේ සමාජයේ පැත්තෙන් විය යුතු වගකීම යුතුකම. ඉතින් මේ වගකීම් දෙක ඉතිරි වෙනවා. ශරීරයට විය යුතු වගකීමයි ඒක භෞතික වගකීමයි. ඒක සීමිතයි ටිකක්. ඒ වගකීම ඉටු කරාම ඉවරයි. කාලයකට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති ආය කාලයකට එනවා. ඊළඟට මේ ලෝකයේ පැත්තෙන් බැලුවාම කිසියම් ආදර්ශයක් දීම ලෝකයට කෑක ගහ සිටීමම නොවේ. ආදර්ශයක් දීම මඟ පෙන්වීම ඒ වගකීමක්. බරක් නොවේ නමුත් වගකීමක්. එන අනිත්‍යයි දුක් විඳීම තමන්ගේ වරදක් කියා හිතනව නොවේ. කවුරු හරි දුක් විඳිනා නම් ඒ මගේ වරදක් නිසා ඒ අය දුකින් මිදවීම තමා මගේ වගකීම නෑ. කාවවත් ගලවා ගැනීම කාගේවත් වගකීමක් නොවේ. නමුත් නොඇලවි සිටින හැටි කොහොමද? දැන් ගැලවෙන්න හිතෙන්නේ අපි කොහෙට හරි අහු වෙලා තියෙන නිසානේ. ඒතර අහු නොවි කොහොමද ඉන්නේ? මොනම දෙයකටවත් අසු නොවි ජීවත් වන්නේ කෙසේද? ඒ පිළිබඳ තමන්ගේ අත්දැකීම් අවබෝධයන් ආදර්ශයෙන් සමාජයට දෙන්න පුළුවන්. ඒ සමාජයේ පැත්තෙන් අපෙන් ඉටුවේ වගකීම. විපස්සනායේදී මේ වගකීම් දෙක මතුවෙනවා. දැන් ඒ වගකීම් දෙක වෙනුවට අපට වැඩකුත් නැති, ඕනෙත් නැති, ඵලකුත් නැති, නිෂ්ප්‍රයෝජන වූ වගකීම් කන්දරාවක් ඔළුව උඩ තියාගෙන නිඳ යන්නෙත් නැහැ. වැඩ කරන්නත් නැහැ. මහා බරකින් ජීවත් වෙනවා. විපස්සනාව සහල් කරනවා. ජීවිතය සරල කරනවා. කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව වෙන්කොට පෙන්වා දෙයි.
අවසරයි සර්. එතකොට එහෙම විපස්සනාට අදාළව කසන අවස්ථාවකට අපේ මනස යොමු කරොත් ගිල්ලෙන් කසනවා, ගිල්ලෙන් කසන්න නැතුව කසන ස්ථානයට මනස යොමු කරපුවාම ටික වෙලාවක් යනකොට ඒ කසන ස්ථානේ කසන්න නැතුව යනවා. පුපුරු ගහන දනසක් දැනෙන අවස්ථාවට මනසින් මේ වේදනාව විසුරුව හැදියොත් ටික වෙලාවකින් ඒක අඩු වෙනවා. ඒක කොමන විදිහේ මේ ප්‍රමුඛම
ඒකෙදී අවස්ථා දෙකක්ම තියෙනවා. සමහරක් වෙලාවට නැති වෙනවා. හරි. සමහරක් වෙලාවට ඉවත් වෙන එක වැඩි වෙනවා. දෙවැත්තටම
ඔව්. ඕනෑම අත්දැකීමක ස්වභාවය තමයි වෙනස් වීම. භාවනා කළත් නැතත් විපස්සනා කළත් නැතත් ඔය කිසිම වේදනාවක් ඒ විදිහටම දිගටම නම් තියෙන්නේ නැහැ. තියා ගන්නත් බෑ. එම නිසා මේ බලන නිසාම වෙනස් වෙනවාම නොවේ. බැලීම නිසා වෙනස් වෙන බව, තිබුණු දේ අන්‍ය වූ ස්වභාවයකට වෙනස් වුණු බව අපිට පේනවා. එම් බැලුවේ නැතත් ඔය කිසිම කැසීමක්, පුපුරු ගෑමක් දිගටම තියෙන්නේ නැහැ. දැන් ශ්‍රී කාරණේ තමා මේ වේදනාවක් කියන්නේ පීඩනයක්. එතකොට යම් යම් දේවල් කියන්නේ නිදහසේ ගලාගෙන යා යුතු සහ ගලාගෙන ගිය දේවල් වලට ගලාගෙන යන්න බැරි වෙන්න යම් යම් බාධක දැම්මහම ඒවා හිර වෙනවා. ඒ සිරවීමේ ප්‍රතිඵලයකට තමයි වේදනාව කියන්නේ. වාඩි වෙලා ධනේශේම නමාගෙන සිටන විටින් හිරි වැටෙනවා. එතකොට එතන අර නිදහසේ ගලා ගිය රුධිරයට දැන් ගලාගෙන යන්න බෑ. හිර වෙනවා. ඒ සිරවීමේ එතන සිරවීමේ ස්වභාවයට කියන හිරි වැටෙනවා කියන ඒ එක කාරණයක්. වෙයිට එහා ගිහිල්ලා සිතිවිලි වලින් හිර වෙලා ඉන්නවා. කල්පනා වලින් සමහරට අනාගතයේ පැත්තෙන් මොනවද කරන්න හිතා ගන්න බැරිව හිර වෙලා ඉන්නවා. අතීතයේ තමන් අතින් උණු වරදක් ගැන සිත ඒ අතීතයේ සිරකරුවෙක් වෙ ඉන්නවා. දැන් මෙබඳු මේ මානසික සිතිවිලි කල්පනා පැත්තේ නැත්නම් ආවේග පැත්තේ සිර වුණාමත් ඔය අත්දැකීමම තමයි. ශරීරයේ නිදහස් නැහැ. ශරීරයේ රුධිර සංසරණේ නිදහසේ සිදු වෙන්නේ නැහැ. මනස හිර වෙලා ආස්වාස ප්‍රස්වාස නිදහසේ ඇවිත් යන්නේ. ආහාර මාර්ග පද්ධතියේ නිදහසේ ආහාරවලට ගමන් කරන්න බෑ. ස්නායුවලට නිදහසේ සංනිවේදනය කරන්න බෑ. දැන් මේ ඔක්කොම හිර වෙනවා. මේ මානසික පීඩනය මේ ශරීරයේ යම් යම් තැන් පේශි, මාංශ පේශි, නහර, ස්නායු සහ ඉන්ද්‍රිය හිර කරනවා. දැන් මේ කාරණේ හොඳට පේනවා. භාවනාවේදී හිත එකඟ කරගන්න උගාවක් උත්සාහ කරන විට සිතිවිලි එනවා. එනේන සිතිවිල්ලත් එක්ක රණ්ඩු වෙමින් සිත එකඟ කරගන්න හදනකොටත් ඉසේරදී වගේ නේ. ඊට නිදහසේ ඇවිත් ගිය සිතිවිලි වලට නිදහසේ ඇවිත් යන්න දෙන්නේ නැහැ. බාධක දාලා, සම්බාධක දාලා, පාර වහලා. මේ සිතිවිලි එනවා. ඇවිල්ලා මේ වගේ වැදින හිර වෙලා පීඩනය. ඒ පීඩනේ තමයි ඉසේරදී විදිහට එන්නේ. ඉතින් බොහෝ සමතය කියන භාවනාව වැරදි විදිහට ප්‍රගුණ කරන යෝගීන්ට ඉසේරදී නිතරම එනවා. දැන් මේවා මේවට බෙහෙත් නෑ. බෙහෙත් ගන්න පුළුවන්. පැන්ඩෝල් එකක් හරි මොනවා හරි ගත්තොත් ඒවලිට හොඳ වෙයි. නමුත් නැවතත් මතුවෙනවා. ඉතින් ඔබතුමා කිව් පරිදි ඒ දිහා බලාගෙන සිටින විට, සිහියෙන් සිටින විට, අවධානයෙන් සිටින විට අර මානසිකව ඒ හිරවුණු ස්වභාවය විහිල් වෙනවා. දැන් මනසට නොවේනේ අවධානය තිබෙන්නේ. දැන් අවධානය තිබෙන්නේ ශරීරයට. එතන මනසින් අවධානය ඉවත් වූ සැනින්ම මනසපත් වෙනවා අර නිදහස් ලිහිල් ස්වභාවයට. එවිට ඒ පීඩිත මනස විසින් එහි අතුරු විපාකයක් ලෙස මතුවුණු අර කායික වේදනාව, කැසීම හෝ ඉපුරු ගැසීම, ඒ විහිල් වෙලා යනවා. විසිරිලා යන පුතුමා කියව වචනෙම තමයි. ඇත්තම තමයි විසිරිලා යන. වේදනාව කියන්නේ ඒක රාසී වීමක්. ඒතර විසිරී යෑමකින් එන්නේ ලිහිල් වීමක්. එවිට හිත ඒට මතු කළ අතුරු ප්‍රශ්නය මේ සමහර විට ඒ වේදනාව දිහා බලන්න ගියාම වේදනාව උග්‍ර වෙනවා. දැන් එතනදි අර මූලික ලක්ෂණයම තමයි කියන්න තියෙන්නේ. බැලුවත් නැතත් සමහර විට ඒ වේදනාව වැඩි වෙමින් යන අවස්ථාව. ඒතර වැඩි වෙමින් යන අවස්ථාවක අප වේදනාව දිහා බැලුවාම අපට පේන්නේ වැඩි වෙන ස්වභාවය තමයි. ඒ වේදනාවක ලක්ෂණය එහෙමනේ. මතු වෙනවා, වැඩි වෙනවා, උපරිමයට එනවා, අඩු වෙනවා, නැති වෙනවා. එතන මේ මොන අවස්ථාවේද අපි බලන්නේ? මේ බලන අවස්ථාවට අනුවයි අපට පේන්නේ අප අත්දකින. මේ කාරණේ නිසා වේදනාව උග්‍රයි කියලා දැනෙන්න පුළුවන්. ඒ බැලීම නිසා නොවේ උග්‍ර වෙන්නේ. වේදනාව උග්‍රමින් යනවා අපට ඒ බව අත්දකින්න ලැබෙනවා බැලුව නිසා, අවධානය යොමු කළ නිසා. සමහර විට අප වේදනාව දිහා බලනවා වෙනම ආකල්පයක. මේ වේදනාව නැති විය යුතුයි. මා වේදනාව දිහා බලන්නේ වේදනාව නැති කරගන්න. බැලුවාම නැති වෙනවා. දෙබඳු බලාපොරොත්තුවකින් සහ එබඳු ආකල්පයකින් කෙනෙකු වේදනාව දිහා බලනවද, එවිට ඒ වේදනාවට අප අතිරේක පීඩනයක් එල්ල කරනවා. වේදනාව තල්ලු කරන්න හදනවා මනසින්. දැන් තිබුණු පීඩනවලට අලුත් පීඩනයක් එකතු කළා වෙනවා. ඒ නිසා වේදනාව වැඩි වෙන්න පුළුවන්. දැන් එනම් හේතුව වේදනාව වැඩි වෙන්න ඒ ආකල්පය වෙනස් කරනවා. මේ බලාපොරොත්තු අතරින් වේදනාව දිහා බලන්නේ වේදනාව නැති කරගන්න නොවේ, වේදනාවේ ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒ වේදනාව කෙරෙහි කිසියම් ගැටීමක් තිබෙනවා නම් ඒ ගැටීම අත්හරින්නයි වේදනානුපස්සනාව කරන්නේ. තවත් සමහර විට භාවනාවේදී උග්‍ර වේදනා දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නොදැනෙන විදිහේ කායික උග්‍ර වේදනා. ඒට එක හේතුවක් විදිහට ඉදිරිපත් කරන්නේ මේ විපස්සනා කිරීමෙන් සසර කෙටි වෙනවා. එවිට මේ සසර විඳින්නට තිබෙන දුක් නැතයි අකුසල කර්ම සමහර ඒවා ඉක්මනින් විපාක දෙනවා. ඒ නිසා සමතේදී නොදැනෙන වේදනා විපස්සනාවේදී දැනෙන්න පුළුවන්. මොකද සමතේ සසරට නැවතුම් පිටක් කියන්නේ නැහැ. ඒක සිදුවෙන්නේ විපස්සනාවේ. ඒක සමහර විට සසර මතු විපාක දෙන්නට තිබෙන බරපතල කර්ම තිබෙනවා නම් ඒ බරපතල කර්ම බොහොම අඩු මට්ටමකින් අවම මට්ටමකින් කායික වේදනා විදිහට විපස්සනා කරන යෝගියාට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සතුටු වෙන්න. විපස්සනා නොකළා නම් ඔය වර්තමාන වේදනාව දැනෙන්නේ නැහැ. නමුත් ඊට වඩා බොහෝම බරපතල වුණු දීර්ඝ කාලීන වුණු දුක්ඛාගත වේදනාවකට හෝ වේදනාවන්ට සසරදී විඳින්න වෙනවා. දැන් ඒ මෙතන ගෙවලා ඉවර වෙනවා. ඒ හැඟීමෙන් ඒ ආකල්පයෙන් බලන්න උපේක්ෂාවක් ඇති කරගන්න, ඉවසීම ඇති කරගන්න. එවගේම හිතේ පුළුවන් නම් සතුටක් ඇති කරගන්න. සතුට වර්තමානයේ විඳීමට නොවේ, සතුට අනාගතයේ නිදහස් වෙන්න ලැබීමේ සතුට ඇති කරගන්න. මේ සතුට ඇති කරගන්න පුළුවන් නම් අර වේදනාව අඩු වෙලා යනවා. මොකද සතුට කියන්නේ ස්වභාවික වේදනා නාශකයක්. සාමාන්‍ය පිළිවෙත තමා වේදනාවට අසතුටක් ඇති කරගෙන. කායික වේදනාවට මානසික අසතුටක්. එවිට කායත් දුක් විඳිනවා, මනසත් දුක් විඳිනවා. දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් බෑ අනිත් කෙනාට උදව් කරන්න. කායට බෑ මනසට උපකාර කරන්න, මනසට බෑ කායට උපකාර කරන්න. දෙන්නා එකට දුක් විඳිනවා, දෙන්නා එකට වැළපෙනවා. දෙන්නම අසරණයි. නමුත් පිළිවන්නම් මනස පැත්තකට අරගෙන මේ විඳින්නේ කායයි. මේ කායික වේදනාව. අනාගතයේ විඳින්න තිබුණු බරපතල දීර්ඝ කාලීන වූ කායික වේදනාවක් මේ විදිහට සුළුවට විඳලා ඉවර වෙනවා. ඒ සතුට හිතේ ඇති කරගන්න පිළිවන්නා ඒ සතුට වේදනා නාශකයක් බවට පත් වී අර ප්‍රබල වේදනාවේ තිබෙන තීව්‍රතාවයේ තිබෙන ප්‍රබලත්වය දිය කරලා දාන. පළවෙනි කාරණේ තමයි මේ ආනාපාන සතිය මේ සමතේට වඩලා විපස්සනාවට ගේනවා කීමම ඒ පමණම නිවැරදි නැහැ. ය මුලින් සිට අගටම පුහුණු වෙන්නේ සමත විපස්සනා එකතුවක් විදියට. ආනාපාන සතිය නම් පුහුණු වෙන්නේ එතන සමතයක් තිබෙනවා විපස්සනාවක් තිබෙනවා. ආනාපාන සතිය අනුව හුස්මට සිත එකඟ කිරීම නම් නොවේයි. හුස්මට සිත එකඟ කිරීමටයි ආනාපාන සතිය කියන්නේ. කියනවා නම් ඒ නම පාවිච්චි කොට කරන්නේ වෙන දෙයක්. එවිට මේ හිත එකඟ කරගැනීමේ අභ්‍යාසයක් බවට පත් වෙනවා. භාවනාවක් වෙන්නේ. ආනාපාන සති භාවනාව හරියට තේරුම් ගන්න. දැන ගැනීම. වර්තමානයේ සිදුවන දේ දැන ගැනීම. ඒටයි ආනාපාන සති කියන්නේ. වර්තමානයේ සිදුවෙන්නේ ආස්වාසයක් නම් ආස්වාසයක් වෙන බව දන්නවා. ප්‍රස්වාසයක් නම් වෙන්නේ ඒ බව දන්නවා. ඒතර මේ දැන ගැනීම තමයි මුල සිටම දියුණු කරන්නේ. ඒ දැන ගැනීම තමයි ප්‍රඥාව බවට පරිවර්තනය වෙන ද විපස්සනා ඥාන බවට පරිවර්තනය වෙන්නේ. ඔය දැන ගැනීම. ඒ දැන ගැනීම තමයි විපස්සනා ඥානවල බීජය. ආනාපාන සතිය ආස්වාසිය දැනගන්නවා ප්‍රස්වාසිය දැනගන්නවා. ත්‍රිය ආස්වාසිය දීර්ඝ නම් දීර්ඝ බව දන්නවා. ආස්වාසිය කෙටි නම් කෙටි බව දන්නවා. ඊළඟ ආස්වාසිය කලින් ගත්ත ආස්වාසියට වැඩිය කෙටි නම් කෙටි දිග නම් දිග. ඒකට එතනම අපි දකිනවා වෙනස් වීම. එක විදිහට තියෙන්නේ ආස්වාසි දෙකක් එක වගේ නෑ. හැඩේනුත් නෑ, පාටිනුත් නෑ, ප්‍රමාණේනුත් නෑ, කාලේනුත් නෑ. එක වගේ නෑ. වෙනස්. මේ එක මොහොස්මක්වත් මගේ කියලා අල්ලගන්න බෑ. අල්ලගත්තොත් දුක තියෙන. ඒ මගේ නොවන ආස්වාසයක් ඇතුළට අරගෙන මගේ නොවන ප්‍රස්වාසයක් පිට කරනවා. ඉතින් මේ පුහුණුව තමයි සරලව කරගෙන යන්නේ. දැන් මෙහෙම කීවට දැන් ওই විදිහටම භාවනාව කරන්න ලැබෙන්නේ නැහැනේ. ඔන්න කවුරු හරි කහිනවා, නැත්තම් කෑ ගහනවා, රේඩියෝ එකක් ඇහෙනවා, ටෙලිවිෂන් එක ඇහෙනවා, දොරවල් අරිනවා, වහනවා, වාහන එනවා, හරවනවා, හොට් කරනවා, ඒ අස්සිරි දෙනවා, මදුරුව කනවා, දාඩිය දානවා, හිත යන්න තියෙන ගමනක් මතක් වෙනවා. දැන් මේ තවත් දහසකුත් එකක් අරමුණු හිතට එනවනේ. ආනාපාන සතියේදී මේ එකක්වත් ගැටලුවක් විදියට බලන්නේ නැහැ. මේව භාවනාවට බාධාවක්. භාවනා කරගන්න බෑ මේ ප්‍රශ්න නිසා, ශබ්ද නිසා, වේදනා නිසා. එසේ සිතමින් මේ අත්දැකීම් වලට මේ ව්‍යාපාදයක් ඇති කරගන්න ගැටීමක්. එය ඇහෙනකොට ඇහෙන බව දැනගන්න. ඇහෙනවා. දැනගෙන ආපහු එන්න මූලික අරමුණට. බලන්න මේ ශබ්දය ඇහෙන මොහොතේ ශරීරය කරන්නේ ආස්වාසයේද ප්‍රස්වාසයේද? එතෙන්ට. මේ ඊයේ මොන දුන්න සිදුවීමක් මතක් වෙනවා. මේ මතක් වීම ඇතුළේ ජීවත් වෙන්නත් පුළුවන්. මතක් වීමත් එක්ක ප්‍රතික්‍රියා කරගෙන රණ්ඩු වෙන්නත් පුළුවන්. හැබැයි දෙකම වෙනුවට මතක් වුණු බව දැනගන්න බලන්න. මේ ඊයේ වුණු සිදුවීම මතක් වෙන මේ මොහොතේ වෙන්නේ හුස්ම ඇතුල් වීමද පිටවීමද? දෙහිම එතකොට මෙතන සමත විපස්සනා දෙකම වැඩෙනවා. මෙසේ නිරවුල් සංක්‍රමානුකූල ආනාපාන සතිය පුහුණු වන විට අන්න කායික වශයෙන් සංසිඳීමක් සුවයක් අත්දකින්න ලැබෙනවා. මානසික වශයෙන් සංසිඳීමක් සතුට. ඒ අත්දැකීමත් දැනගන්න. ආස්වාසේදී කය සැහැල්ලු නම් සැහැල්ලු බව, ප්‍රස්වාසේදී කය සැහැල්ලු නම් සැහැල්ලු බව. ආස්වාසේදී බලනවා මනස සැහැල්ලුද සතුටුද ඒ බව ප්‍රස්වාසේදීත් බලන. ඒ දැන ගැනීම. ඊළඟට ඒ අත්දකින සුවය සොම්නස අන්න ඒත් එක්ක අපි ආත්මයක් හදාගන්නේ. ඒ අල්ලාගෙන ආද මගේ භවනාව හරි, මම හරි සැහැල්ලුයි, මට හරි ගිහිල්ලා. දැන් එහෙම මමත්වයක් ගොඩනගා ගන්න ඈ ඒ පුංචි හුස්මක් අල්ලගෙන. ඒව අත්දැකීම්. ඇවිත් යන අත්දැකීම් විවිධ හේතු නිසා මතුවුණු අත්දැකීම්. ඒව තිබුණත් එකයි නැතත් එකයි. ඒව අත්දකින්න නොවේ මේ වාඩි උනේ. ඒ අත්දැකීම් ඉලක්ක කරගෙන නොවේ මේ වීර්ය දාන. ඊට වෙනස් ගමනකට. ඊතරේ ගමනේ ලැබෙන යම් යම් ප්‍රතිලාභ, ඒ ප්‍රතිලාභ අත්දැකීමින් ඒ ප්‍රතිලාභ වලටත් ගිජු නොවි ඒ ප්‍රතිලාභ කෙරෙහි කිසියම් ඇලීමක් ඇති වුණාද ඒ ඇලීම ඒ ආස්වාසේදීම ඇතිවෙනවා. ප්‍රස්වාසේදී කිසියම් ඇලීමක් ඇති වුණා නම් ඒ ලබන අත්දැකීමට සුවයට ඒ ඇලීම ඒ ප්‍රස්වාසයේදීම අතාරිනවා. ඊළඟ ආස්වාසයටවත් ඊළඟ ප්‍රස්වාසයටවත් ගෙනියන්නේ නැහැ. එතන එතනම අතාරිනවා. තමන්ව නිදහස් කරගන්න. හිත නිදහස් කරගන්න විමෝචයං චිත්තං අස්ස සිස්සාමි ති සික්ඛති. විමෝචයං චිත්තං පස්ස සිස්සාමි ති සික්ඛති. සිත නිදහස් කරගන්න පුහුණු වෙන්න ආස්වාසයේදී. සිත නිදහස් කරගන්න පුහුණු වෙන්න ප්‍රස්වාසයේදී.
අපිට ප්‍රායෝගිකව තියෙන ගැටලුවක් තමයි තියෙන්නේ. භාවනා කරනකොට නම් අපිට මාකරයක් කොපල හිරිවෙත් නැහැ නැත්නම් කුලෝ ගන්නවා හරි මොකක් හරි දැනුනොත් අපිට ඒකට හිත යොමු කරලා එමෙත් ඒ කියන්නේ අවධානයක් අරගෙන ඒකට ක්‍රියා කරන්න ඕනේ නැද්ද කියලා හිතන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වෙලාවට අපි මේ ධර්මදේශනයක් අහනවා කියලා එමෙත් නැත්නම් හිතව මොකක්ද දැක් කරනවා කියලා ඒ වෙලාවට අපිට කහනකොට මේ අපිට ඒක ඇතුළේ අවධානය යොමු කළොත් ධර්මදේශනය ඇහෙන්නේ. ඒතකොට ඉතින් සමහර වෙලාවට ඉබේම මේ දේවල් කියනවා. මේ දෙක නවත්ත ගන්න කොහොමද? මොකද ඒකෙදි කකුල එක සමහරක් දිගලින් දෙනවා. ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්න කිව්වොත් ධර්මදේශනය ටිකක් හරි ඇහෙන්න
තියෙනවා. ඔයිද ඒ කසන එක වැදගත් නේ ධර්මදේශනයට වැඩි. ඒ වැදගත් දෙයට ප්‍රමුඛ ස්ථානය දෙන්න. මොකද වැදගත් කියලා බලන්න.
ඒක කියන්නේ පොඩක් හරියට නෑ ඉස්සර ටිකක් ලොකු වයින්ක විදිහට ඒ වෙලාවට හරියට කරදර කරනවා. දැන් භාවනා කරනවා නම් අපිට ඒ කරදර දෙක පැත්තකින් අඩු වෙලා. ආවත් ඒක කරදරයක් නෙමෙයි.
ඔතෙන් භාවනාවේදී එක පැත්තකින් පුහුණුවක් ලබා තිබෙනවා අනිත් පැත්තෙන් අදිෂ්ඨානයකුත් ඇති කරගෙන තිබෙනවා මේ ඒ කාලය තුල පැයක් භාවනා කරනවා පැයකමාරක් භාවනා කරනවා ඒ කාලය තුල සම්පූර්ණයෙන්ම භාවනා අරමුණත් සමගම සිටිනවා ඒබඳු පුහුණුවක් තමයි ලබා තිබෙන්නේ වාඩි වෙන්නේ ඒබඳු අදිෂ්ඨානයක දැන් ධර්මදේශනයකදී එහෙම පුහුණුවක් අපි කරන්නේ නැහැ නේ එහෙම පුහුණුවක්. එහෙම අදිෂ්ඨානයකුත් නැහැ. ඉතින් ධර්මදේශනයකදීත් පුළුවන් අර පුහුණුවම ලබන්න. දැන් හුස්මට හිත යොමු කරන් සිටිනා වගේ මේ ඇහෙන ධර්ම කාරණාවලට එය භවනාවක් කරගන්න. අදිෂ්ඨානයකුත් කරන්න. මේ වාඩි වෙන ඉරියව්වේ මේ ධර්මදේශනයේ මේ බණ අහලා ඉවර වෙනවා කියලා. ඉතින් එතනදී අර විදිහෙම ඉවසීමකින් ඒබඳුම දරා ගැනීමේ ධාරිතාවයේ ඉන්න පුළුවන්. දැන් වැඩි දෙනෙකුට තිබෙන ගැටලුව ඔය නෙමෙයි මේ බණ අහනකොට එක විදිහකට ඉන්න පුළුවන් භාවනා කරනකොට බෑ. එනිසා බණ අහන්න කැමති භාවනාවට වඩා. ලැබුතුමා ඒ අනිත් පැත්ත.
සැතෙන්දි ඡන්දය මූලික වෙනවා නේද දැන් අපි කුඩා ළමයින්ට පාඩම් කරන්න කිව්වොත් ඒ කට්ටියගේ නොයෙක් ගැටලුකමක් තියෙනවා නම් චිත්‍රපටියක් කාටුන් එකක් බලන්න කිව්වොත් මොකද නැත්තේ ඉවත් වෙනවා ඒ තමයි ශැනර්ට සංවේදී මත බලපාන
ඔව් ඒ පොඩි ළමයා තමයි මේ වැඩිහිටිය ළඟට ඉන්නේ පුංචි ළමයි විතරක් නෙවෙයි කාටුත් ඡන්දය කැමැත්ත බලපානවා වින්දනයත් බලපානවා දෙකම ඒ චිත්‍රපටියක් බැලීමෙන් ලබන වින්දනයයි පාඩම් කිරීමෙන් ලබන වින්දනයයි අතර වෙනසක් හදාගෙන තියෙනවා චිත්‍රපටියක් බැලීමෙන් සතුටක් ලබනවා දැන් පාඩම් කිරීම දුකක් මෙබඳු මෙහෙම ආකල්පයක නම් ඉන්නේ එතන පාඩම් කරන විට ඒ පහසුවෙන් කරන්න බෑ. එතෙන්ට අවධානය එන්නේ නෑ. මතක් වෙන්නේ. ඉඳගෙන සිටීම පහසුවයි. බඩගිනිනව, නිදිමත එනව, ඈනුම් යනව, තිබහා එනව. මහන්සිය. මේ තමයි සාමාන්‍ය ස්වභාවය. කිසියම් දෙයකින් මනස දුක් විඳිනවාද ඒ දෙෙහි දිගටම නිරත වෙන්නට ඒ මනස ලෑස්ති නෑ. විකල්ප හොයන කිසියම් දෙයකින් මනස ආස්වාදයක් ලබනවද මනස වින්දනයක් ලබනවද මනසට ඕන එහිම දිගටම ඉන්න. එවිට ශරීරයේ බඩගිනී කියවත් මනස කියනවා නෑ දැම්ම බඩගිනී නෑ පස්සේ කම. ඉතින් ඔබතුමා කිව්වා කි පරිදිම ඔය ඡන්දය කැමැත්ත හදා ගන්න පුළුවන් නම් දැන් පාඩම් කිරීම වර්තමාන වශයෙන් සතුටක්ට හේතුවක් නොවේ. චිත්‍රපටියක් බලනවා වගේ. නමුත් අනාගතයේ පැත්තෙන් ඒ ලොකු ආයෝජනයක්. නාස්තියක් නොවේ. අනාගතයේ පාඩම් නොකළා නම් වර්තමානයේ එතකොට අනාගත වශයෙන් ලොකු අපහසුතා ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ලොකු දුක් ගොඩක් විඳින්න වෙනවා. සමහර ජීවිත කාලේ එක විභාගයක් සමත් වෙන්න බැරි වුණාම සමහර විට ජීවිත කාලෙම ඒ ගැන දුක් වෙනවා. භෞතික වශයෙන් දුක් වෙනවා, මානසික වශයෙන් දුක් වෙනවා. මානසික වශයෙන් දුක් නොවින්දත් භෞතික වශයෙන් දුක් විඳින්න වෙනවා. ඒ නීතියක් විදිහටම කියනව නොවේ. නමුත් සාමාන්‍යයෙන් වෙන දේ. ඉතින් මෙන්න මේ ගැන කල්පනා කරලා මේ අද මේ මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් මේ අපහසු වෙනුණත් මේ පාඩම් කිරීම ජීවිතයේ ඉතිරි කාලය පහසුවෙන් ගත කරන්න උදව් වෙනවා. නැත්නම් මුළු ජීවිත කාලයම කරදරවල තමයි ඉඳෙන්නේ. මේ ජීවිතය ගැන අවබෝධයක් අවශ්‍යයි. කුමක්ද මේ සමහර දේවල් තිබෙනවා ඒ වෙලාවෙම අත්වැන්න නෙලා ගන්න පුළුවන්. නමුත් බොහෝ දේවල් තිබෙනවා විශේෂයෙන් ලොකු ප්‍රතිඵල ලැබෙන දේවල් වල අත්වැන්න ලැබෙන්න කල්යම. සමට අවුරුදු ගාණක් යනවා පොඩි අඹ ඇටයක් හිටවලා ඒත් පොර දාලා වතුර දාලා බලාගෙන අවුරුදු ගාණක් ඉන්නවා. ඒ අවුරුදු ගාණක් ගිහිල්ලා අත්වැන්න ලැබෙනකොට ජීවිත කාලෙටම එයින් යැපෙන්න පුළුවන්. තන මේ ආකල්පය ඒ දරුවන්ට අප කියා දිය යුතුයි සුභවාදී විදිහට. නීතියක් නිසා නොවේ පාඩම් කළ යුත්තේ. එහි තිබෙන ප්‍රයෝජන සලකා, මතු ප්‍රයෝජන සලකා. ඒ වගේම මේ සතුටින් පාඩම් කරන ක්‍රම, සතුටින් අධ්‍යාපනයේ යෙදෙන ක්‍රම හොයාගන්න ඕනේ. එහෙම ක්‍රම තියෙන්න පුළුවන්. කොහොමද විනෝදයක් ලැබෙන විදිහට පාඩම් කරන්නේ? ආස්වාදයක් ලැබෙන විදිහට පාඩම් කරන්නේ? එහෙම සහල් මනසකින් පාඩම් කරන්න පුළුවන් නම් ඒ කරන පාඩම් වලින් මතකෙට යන ප්‍රමාණයත් වැඩි, තේරුම් යන ප්‍රමාණයත් වැඩි. එහෙම පාඩම් කරා කියා එහි මේ අනිතු විපාකත් නැහැ. කායික වශයෙන් ලෙඩවීමවත් මානසික වශයෙන් දුර්වල වීමවත් වෙන්නේ
නැහැ.
කවි ඒ අන්තිම ඒක දිගටම පාස් කරන්න පුළුවන්. දිගටම කියන්නේ ඉතින් කිසියම් ඒ කාලයක් තිබෙනවා ඕනෑම දෙයක. කිසිම දෙයක් දිගටම අත්දකින්න බෑනේ. අමාරුයි කියන්නේ සිතිවිලි එනවනේ.
ඊට පස්සේ
ඔව් සිතිවිලි එනවා. ඒක අමාරුයි කියලා හිතන්න එපා. සිතිවිලි එනවා. දැන් ඇත්ත මොකද්ද මේ ඔය කිසිම දෙයක් හැම මොහොතකම සිදු වෙන්නේ නැහැ. කිසිම දෙයක් හැම වෙලෙම ශබ්ද ඇහෙන්නේ නැහැ. හැම මොහොතකම වේදනා දැනෙන්නේ නැහැ. හැම මොහොතකම හුස්ම එන්නේ යන්නේත් නෑ. ඒවත් එනවා යනවා නවතිනවා ආයෙ එනවා ආයෙ යනවා නවතිනවා එහෙම තමයි. මේ නැවැත්මක් තිබෙනවා හැම ක්‍රියාවකම. ධාමී කියන්නේ සමුදේ වය. හට ගන්නවා නැති වෙනවා. වය වැය වෙනවා. ඉතර ආයෙත් හට ගන්නවා. ඒ හට ගැනීමයි වැයවීමයි අතර පොඩි කාලයක් තිබෙනවා. සිතිවිලි වලටත් ඒ තමයි ස්වභාවය. සිතිවිලි එනවා යනවා ඊළඟ සිතිවිල්ල ඒකම එනවා නෙමෙයි. එතන පොඩි කාලයක් තිබෙනවා. නමුත් ඒ අපට ග්‍රහණය කරගන්න බැරි තරමට කුඩා සියුම් කාලයක් වෙන්න ඕනේ. එහෙනම් භවනා කරනකොට මනස සියුම් වන විට සිහ සියුම් වන විට අර සියුම් ඒ කාල පරාස අත්දකින්න ලැබෙනවා. භාවනා කිරීම නිසා සිතිවිලි නැතිවීමම නොවේයි. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඊට කලින් වෙන්නේ අර කොහොමත් තිබුණු ඒ හිතස පේන්න පටන් ගන්නවා. ඒ භාවනාවේ මේ දියුණුවක් නිසා සිදුවෙන අත්දැකීමක් නොවේ. කොහොමත් තියෙනවා. තව තවත් සිහියෙන් මේ ඒ හිතස ඒ හිස් බව විශාලව පේනවා. කියන සිතිවිලි නැති වෙලාව වැඩි වගේ පේනවා. වැඩි නෑ. නමුත් මුලින් තිබ්බ කාලයටම සමානයි. නම් ඔරලෝසයෙන් බැලුවොත්. නමුත් අත්දැකීම එන්නේ ඊට වෙනස්. සිතිවිලි එන කාලය අඩුයි. සිතිවිලි නැතුව ඉන්න කාලය වැඩි වගේ. එහෙම වෙන්නේ එකක් තමයි දැන් සිතිවිල්ලක් ආවහම අපේ ගැන හිතන්න පටන් ගන්නවා. කල්පනා කරන්න. තව ඊට සම්බන්ධ දේවල් මතක් කරන්න පටන් ගන්නවා. භාවනාවේදී සිතිවිලි එනවා. නමුත් එන සිතිවිලි අල්ලගෙන අපි ධම්මල් ගොතන්නේ යන්නේ. ගෙතීම නවත්තනවා. ගෙත්තම් නවත්තනවා. ඒතර එක සිතිවිල්ලක් එන්නේ එක වතාවක්. ඊළඟට එන්නේ වෙනම කාරණයක් සම්බන්ධ වෙනස් සිතිවිල්ලක්. ඊළඟට එන්නේ ඊටත් එදිය වෙනස් සිතිවිල්ලක්. ඒතර මෙතනදී තමා මේ අර දිගට සිතිවිලි නැති බව පේන්නේ. දැන් එකම දෙයක් ගැන නම් නැවත නැවත සිතිවිලි එන්නේ අපිට හිතන්නේ එකම සිතිවිල්ල දිගටම හිතේ තිබුණා වගේ. නමුත් දැන් වෙනස් වෙනස් සිතිවිලි නම් එකින් එක එන්නේ. එතනදී අර සිතිවිලි දෙකක් අතර විවේකයක් කෙනෙකුට අත්දකින්න පුළුවන්. සිහිය වැඩි වෙන්න වැඩි වෙන්නේ විවේක කාලය වැඩි වෙනවා. සිතන කාලේ අඩු වෙනවා. දැන් සමත භාවනාවේදී සිදු වෙන දෙයක්. නමුත් ඒට නොවේයි මේ විමුක්තිය කියා කියන්නේ සිතිවිලි නැතිව සිටීමට නොවේයි විමුක්තිය කියන්නේ. කියන්නේ සිතිවිලි වලින් නිදහස් වීමට නොවේයි විමුක්තිය කියන්නේ. බොහෝ යෝගීන් සිටුවේ ඒ ආකාරයටයි. මේ සිතිවිලි වලින් නිදහස් වීමයි අවශ්‍ය. සිතිවිලි නැති කිරීම. සිතිවිලි නැතිනම් ප්‍රශ්නයක් නැහැ. හැම ප්‍රශ්නයක්ම සිතිවිල්ල. දෙයිබඳු පටු දැක්මකින් තමයි යෝග භාවනා කරන්නේ. සිතිවිලි නැති කරන්නේ. මර්ධනය කරලා යම් යම් පක්‍රම භාවිතා කරලා කායික අභ්‍යාස ආහාර පාන ඒ රසායන ද්‍රව්‍ය විවිධ ගුරුවරුන්ගේ ආශිර්වාද මේ සියල්ලම අඹරලා බෙහෙතක් කියන්නේ මිස් සම්මිශ්‍රණයක් විදියට අරගෙන ඔය සිතිවිලි නැති අධ්‍යක්ීමකට ඒ ඇත්තන් යනවා. දීර්ඝකාලීන කායික අභ්‍යාස මානසික අභ්‍යාස ආහාර ඒ රටාවක් හදා ගන්නවා. සම්පූර්ණ නිශ්ශබ්දතාවය يعني පැයක් දෙකක් නෙවෙයි ජීවිත කාලයකම නිශ්ශබ්දතාවය. වෙනත් ගුරුවරුන්ගේ ආශිර්වාද මේ සියල් සංකලනයක් කොට ඒ ප්‍රතිඵලයක් විදිහට ඔය ප්‍රථමී කිව්ව ඒ සිතිවිලි නැති තැනට එනවා. ඉතින් ඇවිත් එතන කිසියම් කාලයක් ඒ ඇති නැහැ. ඒක තමයි විමුක්තිය කියන්නේ සමාධිය. දැන් බුදුදහම ඒබඳු අත්දැකීමක් නැහැයි කියන්නේ නැහැ. බුදුදහම කියන්නේ එය සදාකාලික විමුක්තියක් නොවන බවයි. ඒ නැති වෙන්න පුළුවන් නැවත සිටිවිලි එන්න පුළුවන්. විමුක්තිය anu සිටිවිලි වලින් විමුක්ත වීම නොවේ, ඇලීම් ගැටීම් වලින් නිදහස් වීමයි. බුදුදහම විමුක්තිය අර්ථ දක්වන්නේ ඒ විදිහට. ඇලීම් ගැටීම් සහ මුලා වීම වලින් නිදහස් වීම. ඇහෙනවද, පේනවද, දැනෙනවද, මතක් වෙනවද, ගැටලුවක් නැහැ. එතන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මතක් වෙන දෙයට ඇලෙනවද, ගැටෙනවද, ඇහෙන දෙයට ඇලෙනවද, ගැටෙනවද, රැවටෙනවද? ඇලෙන්නෙත් නැතිනම්, ගැටෙන්නෙත් නැතිනම්, මුලා වෙන්නෙත් නැතිනම් ඒ තමයි විමුක්තිය. ඒතර ඇහුණත් එකයි, නැහුණත් එකයි, දැනුණත් එකයි, නොදැනුණත් එකයි, සිතවිලි ආවත් එකයි, සිතවිලි නැති වුණත් එකයි. පැහැදිලිව තේරුම් ගන්න, භාවනා කරන්නේ ඇලීම් ගැටීම් අත්හරින්න මිස ඇලෙන දේවල් ගැටෙන දේවල් අත්හරින්න නොවේ. ඇලීම් ගැටීම් වලින් නිදහස් වන්නට මිස ඇලෙන ගැටෙන දේවල් වලින් නිදහස් වන්න නොවේ භාවනා කරන්නේ. මේ තමයි සමතේ සහ විපස්සනා වෙනස. සමතේ යනවා 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 ගිහිල්ලා ওই සිතවිලි නැති දැනක හිර වෙනවා. නමුත් ඉන් එහාට සමතේට යන්න බෑ. ඒ තමයි සමතේ ගමනාන්තය. විපස්සනාව එතනිනුත් පටන් ගන්න පුළුවන්. ඒතර විපස්සනාවේ ආරම්භය වෙනවා සමතේ අවසානයේ. ඊට මෙහාදී පටන් ගන්නත් පුළුවන්. සිතවිලි නැති ස්වභාවයේට ආශාවක් තිබෙනවද? සිතවිලි නැති ස්වභාවය කෙරෙහි අපේක්ෂාවක් තිබෙනවද? ඒ බලාපොරොත්තුෙන්ද භවනා කරන්නේ? ତେර සිතවිලි එනවට අකමැතිද? ගැටෙනවද? අන්න බලන්න. එහෙමනම් ඒව අතාරින්න. සිතවිලි නොවේ, සිතවිලි වලට ඇලීම අතාරින්න. සිතවිලි වලට ගැටීම අතාරින්න. සිතවිලි නැති තත්වයක් අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂාවත් අරින්න. අත්හැරලා සිදුවන දෙයට සිදුවන්නට ඉඩ දෙන්න. ඇහෙනවා නම් ඇහෙන්න ඉඩ දෙන්න. දැනෙනවා නම් දැනෙන්න ඉඩ දෙන්න. මතක් වෙනවා නම් මතක් වෙන්න ඉඩ දෙන්න. එතකොට මේ කලින් ඇහුවා ආනාපාන සතියේ කොහොමද සමතෙන් විපස්සනාවට ගියේ? ඉතින් ඒ විපස්සනා කරන්න තියෙන ඕනෙකම සහ උනන්දුව මෙතෙන්ට ගේන්න. මේ සමතේ හිර වෙන්න හදන්න එපා. හිර වෙන්න පුළුවන්. එින් ගැලවෙන්න ලේසි නෑ. මේ සමතේ ආස්වාදයට හිර වුණොත්, ඒට අහු වුණොත් ලේසියෙන් ගැලවෙන්න බෑ. ලේසියෙන් විපස්සනාවක් කරගන්න බෑ. ඒ නිසානේ අසිත තාපසතුමා ඇඬුවේ. එින් ගැලවෙන්න බැරි නිසා. සව විපස්සනාවට එන්න. ඒ වර්තමාන අත්දැකීම අත්දැකීමක් විදිහට බලන්න. ඒ ගතීතු හරයක් නැහැ. සිතවිලි වල හරයකුත් නැහැ. සිතවිලි නැති තත්ත්වයේ හරයකුත් නැහැ. ඒ දෙකම මගේ නොවේ. මගේ දීපලක් නොවේ. සිතවිලිත් මගේ දීපලක් නොවේ. නිර්සිතවිලි තත්ත්වයක් මගේ දීපලක් නොවේ. එකක්වත් මට අයිති නැහැ. මා හුදු දකින්නෙකු පමණයි. සිතවිලි නම් තියෙන්නේ. සිතවිලි දකින්නවා, සිතවිලි නැත්නම් නැති බව දකින්න. ඒකක් ගැනවත් මතු අපේක්ෂාවක් නැහැ. තිබිය යුතුයි හෝ නොතිබිය යුතුයි කියා.
Thank you.
කියලා තිබුණා නිමිති ගන්නෙ නැතුව ඉන්න බලන්න ඕනේ කියන එක අපි ඉන්දියා ආරමුණු වලට ඒ හරහා අපිට පුළුවන් ද සන්නහන් ලයිස්තුව අඩු කරගන්න ඒක උදව් කරගන්න විදිහ
ඔදේ අවශ්‍ය මොනවද කියන කාරණයේදී ඒ ලයිස්තුව හදන්න අපි තණ්හාව අතට නම් බාර දෙන්නේ හැමදේම ලැබෙන්නේ දිග ලයිස්තුවක්. ඒ තණ්හාවේ ස්වභාවයක් තමයි දීර්ඝ කිරීම. ඒ කෙරෙන්නේ සසර දික් කිරීමනේ. මේ සංසාරයේ හැම විටම පවතින්නේ තණ්හාවට සාපේක්ෂව යම් පමණකට තණ්හාව තිබෙනවාද ඒ පමණට සසර දික්. එපමණටම දිගු කාලයක් දුක් විඳින්න. එපමණම දිගු කාලයක් කෝපයෙන් පුපුර පුපුර ඉඳ වෙනවා. එපමණම දිගු කාලයක් අඬන්න වෙනවා. කෙටි කිරීම සංසාරයේ හෝ වෙන දෙයක් කෙටි කිරීම තණ්හාවට කළ හැකි දෙයක් නොවේ. ඉලයිස්තුව ජීවිතයට ඕන මොනවද කියන කාරණේදී ඒ ලයිස්තුව හැදීමේ වගකීම අප තණ්හාවට පැවරුවොත් අහු වෙනවා. එනිසා ඒ පවරන්න ප්‍රඥාවට. දැන් කාට පැවරුවත් තණ්හාවත් ලයිස්තුවක් හදනවා. එයාට වැදගත් නෑ මේ කාගේද මේ වගකීම කියලා. ප්‍රඥාව හදන ලයිස්තුව ඇස්සට තණ්හාව එක එක දේවල් රිංගෝන. ඒ නිසා තමයි මේ නැවත බැලීම ප්‍රතිවේක්ෂා වැදගත් වෙන්නේ. දැන් මුල් වතාවේ ඒ ලයිස්තුව අතට ගත්තාම මේක හරි කියන්නේ මේ නැවත බලන්න. ආපසු බලන්න. ඒතර අතීතයේ දිහා බලන්න. මේ කිල්ලන දේවල් නැතුව මං හිටියද මීට කලින්. හිටිය කාලෙ තිබුණේ ඒ කාලේ මට ඇත්තටම දුකක් ප්‍රශ්නයක් තිබුණා. සතුටින් හිටියේ නැද්ද? දැන් මේ නැහැයි නැතුව බෑයි කියලා අඬනවා. හැබැයි මේ දේවල් නැතුව කොපමණ සැහැල්ලුවෙන් හිටියද? ඒ අතීතය බලන්න. ආපසු හැරී බලන්න. ඊළඟට වර්තමාන වශයෙන් උත් බලන්න පුළුවන්. වර්තමාන ලෝකයේ මේ තණ්හාව මට ගන්න කියන දේවල් නොගත්තයි නැද්ද? හැමෝටම මේ දේවල් තියෙනවා. මේ දේවල් තබා ඊට මෙහා දේවල්වත් නැතිව සැහැල්ලුවෙන් සතුටින් නිරෝගීව තෘප්තිමත් තමන්ටත් වැඩක් කරමින් අනුන්ටත් සේවයක් කරමින් ඉන්න අය නැද්ද? ද මේ විදිහේ විපස්සනාවක් කරන විට අන්න අපට අර තණ්හාවේ ලැයිස්තුවෙන් ගැලවෙන්න පුළුවන්. තණ්හාව කැමති නැහැ විපස්සනා කරන්නට. උන් සොයා බලනවාට පිළිගන්න කියා කියන්නේ. එවලෙම ගන්න. මේ දැන් තණ්හාව හරි ශනිකයි. ඒ ශනිකවම අපේ තණ්හාවට ඔව් කියා ඒ තණ්හාව කිව් දේ කළේ නැත්නම් ටික වෙලාවකින් ඒ තණ්හාව සෝඩා බෝතලේ වගේ නැති වෙලා යනවා. ඒ අලුත් තණ්හාවක් එනවා. සබය වෙන්න එපා තණ්හාව දිග ලයිස්තුවක් හැදුවා කියලා. ඒ ලයිස්තුව අප බාරගත යුතු නෑ. ඒ ලයිස්තුවත් උදව් කරගෙන අප ස්වාධීනව ධර්මානුකූලව සිහි කල්පනාවෙන් ඇත්තටම ජීවිතයට අවශ්‍ය මොනවද මෙතන වෙන් කරගන්න මට ඕනි මොනවද ජීවිතයට අවශ්‍ය මොනවද මේ දෙක දෙකක් දැන් ඔය මේ සිව්පසය ගැන කියන්නේ ඒ කියන්නේ මිනිස්සෙකුට අවශ්‍ය මූලික දේවල් ටිකක් කියනවනේ කෑම බීම මොනවද ඇඳුම් වලින් පටන් ගන්න ඇඳුම් ආහාර ගෙවල් සහ බෙහෙත් දැන් මේවා මේ මට ඕන දේවල් නොවේ ජීවිතයට අවශ්‍ය දේවල් තර් ජීවිතේ ඉල්ලන්නේ බොහොම ටිකයි මටයි ඕනේ ඊට වැඩිය දේවල් ජීවිතයෙන් අහන්න ඔබට ඕනේ මොනවද අදට මොනවද ඕනේ ඔබට හෙට මොනව ඕනේ වේද ජීවිතයෙන් අහන්න පුහුණු වෙන්න ජීවිතයෙන් අහන්න ජීවිතයත් සමග සංවාදයකේ දෙන්න ජීවිතයට අහුම්කම් දෙන්න මමත්වයට තණ්හාවට මෝඩකමට සහ කෑදරකමට ඇහුම්කන් දීම වෙනුවට ජීවිතයට සවන් දෙන්න බඩගින්නට සවන් දෙන්න පිපාසයට සවන් දෙන්න ඒතර බඩගින්න ආමාශය ඉල්ලන්නේ එකක් තණ්හාව ඉල්ලන්නේ තව දෙයක්. මේ ප්‍රශ්නේ ඊළඟ කොටසදී ඔබතුමිය මතු කරනවා මේ ඉන්ද්‍රිය සංවරය ගැන. ඉන්ද්‍රිය සංවරය කියන විට අපට මතුවෙන්නේ මේ නිකන් තැන්පත් දඟලන්නේ නැති අතපය හොලවල ඇවිදින්නේ නැති එහෙම ස්වභාවයක් ඒ එක මට්ටමක ඉන්ද්‍රිය සංවරයක්. හැබැයි මෙතන කියන ඉන්ද්‍රිය සංවරයේ ඊට වඩා සියුම් සහ ඊට වඩා ප්‍රායෝගික. ඇහැට පේන දේවල්, ඇස් අරගෙන සිටින විට පේන දේවල් වල කිසි ගැටලුවක් නැහැ. පෙනෙන දේවල් වල මොනවා පෙනුනත් ලොකු ගැටලුවක් නැහැ. එතන සසරකුත් නැහැ. හැට යමක් පෙනුනා කියා සසරක් නැහැ. මොකද පෙනීම කියන්නේ විපාකයක්. කර්මයක් නොවේ. පෙනෙනවා කියන එක විපාකයක්. ඒ නිසා විපාකයකට බය වෙන්න එපා කියලා ඉවරයිනේ. නමුත් දැන් ඇස්තරලා බලනකොට මොනවද යාදියා හරියද මෙතන උනත් ඇස්තරලා බැලුවොත් එළියට ගිහිල්ලා ඇස්තරලා බැලුවොත් ඒ පේන දේවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයකට බෑ අපව සංසාරේ තියාගන්න. අපේ සංසාරේ දික් කරන්න. ඒ ගහකටත් බෑ, මලකටත් බෑ, ළමේකටත් බෑ, කුරුල්ලෙකුටත් බෑ, පූසෙකුටත් බෑ, අහසටත් බෑ, වලාකුලකටත් බෑ, කාන්තාවකටත් බෑ, පිරිමියෙකුටත් බෑ. දැන් එහෙම පෙනෙනවා. ඒ පෙනෙන අතර එතෙන්ට අන්න තණ්හාව එනවා. ඒ පෙනීමට පෙනීමේ ක්‍රියාවලිය මැදට පනිනවා තණ්හාව. මැදට පැනලා එයා අර පේන සමස්ත දර්ශනයෙන් කෑල්ලක් පුදුරලා ගන්නවා. මේක ලස්සනයි. මේ මල ලස්සනයි. මේ තැනැත්ත ලස්සනයි. මේ තැනැත්තිය ලස්සනයි. මේ ගහ ලස්සනයි. මේ අහස ඉරබහින විදිහ ලස්සනයි. ඒ විදිහට ලස්සනයි කියා අර සමස්ත දර්ශනයෙන් කුංචි අංශුවක් පොඩි කෑල්ලක් කපලා ගන්නවා ඇතුළට. මනස ඇතුළට ගන්නවා. හරියට මේ කැප්චර් කරා වගේ. ඒ කියන්නේ මේ ඔව් අපි දැන් ෆොටෝ එකක් ගන්න. දැන් ඇහැට පේනවා. අපිට පේනවා. පේන දේ මතකෙටත් යනවා. ඇතර පේනවා. පේන දේ මතකෙටත් යනවා. ඒ මතකෙට ගියාට මදි. ඒ මතකිනුත් ඕනනම් ආපහු මතක් කරලා ඒ බැලුව දේ චිත්‍රයට නගන්න පුළුවන්. ඒ මදි. ඒ පේන දේෙන් කොටසක් අපි ෆොටෝ ගන්නවා. ඒ ඡායාරූපයකට ගන්නවා. ඒ ඡායාරූපයට ගත්තාම දැන් සමස්ත දර්ශනේ නෙමෙයිනේ ඡායාරූපයට ගත්තේ. අපි බලන්න කැමති ලස්සනට පෙනුණු ඒ කෝණයෙන් කැමරාව හරවලා ගන්නවා. අරගෙන ඒ මුද්‍රණය කරලා ඇල්බම් එකක දාලා තියන්නේ. එතකොට එහෙම ඇල්බම් එකක දාපු ෆොටෝස් ඡායාරූප ගොඩක් තියෙනවා. හැබැයි අප දුටු දේ ඊට වැඩි. දැන් ජීවිත කාලෙම දුටු ලෝකේ ඊට වැඩිය වැඩි. ඒ දුටු ලෝකෙන් ලස්සනයි කියා අර උදුරලා ගත්ත ටිකක් තමයි අර ඇල්බම් එකේ දාලා තියන්නේ. ඒතර නැවත නැවත බලන්නේ පෙරල පෙරල ඒ ටික. දැන් කැමරාවක් අතේ තිබ්බත් නැතත් ඇල්බම් එකක් හැදුවත් නැතත් තණ්හාව ওই ටික කරනවා. يعني කැමරා එන්න කලින් ඉඳලා ලෝකෙට පේන සමස්තයෙන් පුංචි රාමුවක් මේ ටික ලස්සනයි කියලා උදුරලා අරගෙන මනසේ අලවනවා. මනස කියන ඡායාරූප ඇල්බම් එකේ අන්න එක පිටුවක ඒ ඡායාරූපය අලවනවා. ඉතින් ආයෙත් පේන දෙයක එක කෑල්ලක් ගලවලා අරගෙන එතනින් ෆොටෝ එකක් අරගෙන ආයෙත් මනසේ අලවනවා ඊළඟ පිටුව. දැන් මේ විදිහට දැන් ඔන්න පොදු මතකයේ කුයි හදාගත්ත මතකේදුයි කියලා මතක දෙකක් තිබෙනවා. දැන් මනස ඇතුලේ පොදු මතකයක් තිබෙනවා. මුදුරලා ගත්තේ නැති දුටු සියල්ල පිළිබඳ මතකයක් තිබෙනවා. නමුත් ඒ මතකයට උඩින් පොඩි චිත්‍රයක් අලෝන. එතන මතක දෙකක්. දැන් අර පොදු මතකයේ වැහිලා ගිහිල්ලා අර හදාගත්ත ලස්සනයි කියලා රාමු කරගත්ත මතකය. දැන් ඒ සිද්ධිය මතක් කරනකොට අපිට මතක් වෙන්නේ සමස්ත චිත්‍රයම නොවේ අර අපි ගත්ත ඡායාරූපය. ඒ ඡායාරූපයේ දිහා තමයි ආය ආය බලන්නේ. නැවත නැවත ආවර්ජන කරන්නේ. තව කෙනෙකුට ඒ ගැන කතා කරනව නම් කියන්නේ. දැන් මේක තමයි ධර්මයේ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැහැ කියලා. එනේ නැහැ සංවර නැහැ. සමස්තය දකින්නවා වෙනුවට කුංචි කොටසක් උදුරලා ගන්නවා අරගෙන ඇතුලේ ඇල්බම් එකක් හදාගෙන එහි අලව ගන්නවා. ඒතර ඇහෙන දේවලුත් ඒ වගේ. ඇහෙන දේවල් වලින් සමස්තය අහනවා වෙනුවට කුංචි කෑලි කෑලි මේක හොඳයි මේක නරකයි කියලා ටිකක් අරගෙන ඇතුලේ පටිගත කරලා තියාගන්නවා. රෙකෝඩ් කරලා තියාගන්නවා. මේ විදිහට ඉන්ද්‍රියන් පහම පාවිච්චි කරනවා අත්දැකීම් වලින් පූරල ටිකක් අරගෙන ගබඩා කරලා තියනවා. දැන් එතනදී ඔය අලුත් තණ්හාවක් එන විට හැම විටම ඔය පරණ ලස්සනයි රහයි හොඳයි විහිරි කියා මතකයේ ගබඩා කරගත්ත දේවල් අමුද්‍රව්‍ය විදිහට යොදාගෙන තමයි අලුත් තණ්හාවන් ඇති කරගන්නේ. එතකොට මේ කියපු ද්විතීක මතක ගබඩාව මේ බලහත්කාරයෙන් ගොඩනගාගත්ත මතක ගබඩාව යම් පමණකට වැඩිද යම් පමණකට එහි ඡායරූප පිරීලාද එපමණටම අනාගත තණ්හා වැඩි. එන අතීතයේ පිළිබඳ තණ්හා වැඩි නම් ඒ පමණට අනාගතයේ පිළිබඳව තණ්හා වැඩි. අඩු වෙන්නේ නැහැ. ඒ භාවනා කරන්න ගියාමත් ඔය මතක් වෙනවා කියා කියන්නේ ජීවිතයේ දාම මෙදා තුරලා ලැබූ සියලුම අත්දැකීම් නොවේ ඔය උදුරාගත් අත්දැකීම් ටික. නිමිති විදිහට උදුරාගත් අත්දැකීම් ටික. එනිසා ධර්ම කියනවා බලන විට බලන්න එතනින් කිසිවක් උදුරාගන්නේ නැතිව ඇසෙන විට අසන්න එයින් කොටසක් හොඳයි හෝ නරකයි කියා උදුරාගන්නේ නැතිව න නිමිත්තක් ගාහී හෝති. කෑලි කපල ගන්න එපා. සමස්තය අහන්න සමස්තය දකින්න සමස්තය අත්දකින්න. අභ්‍යන්තර ගබඩා හදා ගන්න එපා. එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් යම් පමණකට එපමණටම හිත එකඟ වෙනවා භවනාවේදී. සාමාන්‍ය සිතිවිලි තමයි ඇවිත් යන්නේ අර අලවගත්ත සිතිවිලි නැති නිසා. ඒ සිතිවිලි ඇවිත් යනවා නිසා ඇවිත් ඇලවෙන්නේවත් පැලවෙන්නේවත් නැහැ. බව එමින්ම කුළුල් බව හැතිරුණු බව ජීවිතයේ හැම ක්‍රියාවකටම හැම අංගයකටම භාවනාව අවශ්‍යයි. භාවනාව යොදා ගන්න පුළුවන්. භාවනාව සරලයි. නමුත් මුළු ජීවිතේ පුරාම හැතිරුණු දෙයක්. එහි විවිධ මට්ටම් සහ විවිධ පියවරවල් ගැන අද දවසේ අප කතා කළා. ප්‍රායෝගිකව පුහුණු වුණා සහ සාකච්ඡා කළා. ඇහුවා යෙදුනා කතා කළා. ඇඳුමින් නොවේ ජීවිතේ යෝගියෙකු බවට පත් වෙන්න. ඉන්න තැන නිසා නොවේ සිතන ආකාරයෙන් යෝගියෙකු බවට පත් වෙන්න. මෙම භාවනාව ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකදී කළ හැකි සහ කළ යුතු දෙයක්. පොය දවස හොඳයි එකතු වෙන්න. නමුත් පොය දවසට සීමා නොවුණු ගමනටයි අප යෙදී සිටින්නේ. මේ පොදා උදෑසන සිට මේ වනතුරු සමාදම් වුණානම් සක්මන් භාවනාවේ යෙදුණානම් පරයක්ක භාවනාව පුරුණානම් දහමට තන් යොමු කළානම් දහම දෙදා හදා ගත්තනම් මේ සියල්ලම කුසල්. එතනම පිනක් ඉගෙනවා. සතුටක් ඉගෙනවා. ගොඩනගාගත් හදාගත් වවාගත් සහ වඩාගත් හැකියාවන් සමුදායකුත් ඉගෙනවා. මේ සතුට ආධ්‍යාත්මික දවසක් ආගමික දවසක් අර්ථවත්ව ගත කළා කියන සතුට මෙතන සිටින මෙතන නොසිටින මෙතන අපට සිටින්නට උපකාරී වන හැම දෙනා සමගම සමසිතින් සහ මෙත් සිතින් බෙදාගමු. ඒ හැම දෙනාම මේ සතුට දැක සතුටටම පත්වෙත්වා. ඒ හැම දෙනාටම මෙබඳු ආධ්‍යාත්මික නිරාමිස සතුටක් ලබන්නට අවශ්‍ය හේතු සාධක සම්පූර්ණ වේවා. ඒ පුණ්‍යානුමෝදනා සිතිවිල්ල සිත හදවතින්ම ඇති කරගන්න. විශේෂයෙන් මේ පෝදා වැඩසටහන සරලව සැහැල්ලුවෙන් යෝගියාට බරක් නොවන විදියට සම්පූර්ණ කරගන්නට දානමය අනුග්‍රහය දැක්වු ඒ කල්යාණ මිත්‍ර පින්නතුන්ව කෘතවේදීව සිහිපත් කරගමු. ඊයේ සවස ගිලම්පස්ස අද උදේ දානය අප හැම දෙනාටම කරුණාවෙන් සහ ගෞරවයෙන් මෙන්න ආදරයෙන් පිරිනැමුවේ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මා. දානය පිළිබඳ අවබෝධයෙන් එමෙන්ම මේ කිසි කෙනෙකුට බර පීඩනයක් වෙහෙසක් නොවන විදියට බොහෝම නිහඬව ඒ දානයේ බොහෝ කටයුතු ස්වශ්‍රමයෙන්ම කරමින් එතුමා මේ දානය පිළිනමන්නේ මේ හැම දෙනාම මේ ගන්න උත්සාහය සාර්ථක වේවා. මේ හැම දෙනාටම මේ ආධ්‍යාත්මික ගමනේ මල්ඵල අත්දකින්නට ලැබේවා කියන ඒ පිවිතුරු චේතනාවෙන් හදවතින්ම ඒ පිවිතුරු චේතනාව අගය කරමු, ගෞරව කරමු ඒ චේතනාවට. එමෙන්ම අද දහවල් දානය උපාප හැම දෙනාටම විශාල පිරිසකට සපයා දුන්නේ කල්‍යාණ මිත්‍ර ප්‍රේමචන්ද්‍ර ඒ පවුලේ මාත්මිය ඉතුළු මේ දුරු පිරිස දරුවන් ඊළඟට ඥාතීන් එතුමාලා සෑම වසරකම මේ දානය පිරිනමනවා. එක් හේතුවක් තමයි මේක වසර ගණනාවකට කලින් අභාවක්කාක්ෂණ ඒ එකොටගේ ප්‍රේමචන්ද්‍ර වෛද්‍යාචාරයේ පියතුමාට ආදරණීය සාත්පුරුෂයාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම පවුලේ ඥාතීන්ගේ හැරමියගේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න. ඒ සමගම හිතමිත්‍ර ඥාතීන් හැම දෙනාටම ආධ්‍යාත්මික හමුවක් ලබා දෙන්න. ඒ ප්‍රයෝජන ගත්ත හැම දෙනාම ඒ දීප්ති ප්‍රේමචන්ද මහත්මයාට, ප්‍රේමචන්ද මෑණියන්ට, අරුණ ප්‍රේමචන්ද මහත්මයාට ඇතුළු ඒ සියලුම ඥාතීන් හිතවතුන් කෙරෙහි කෘතවේදී හැඟීම ඇති කරගමු, ඥානමෝදනා කරමු. එතුමන්ලාට උපාසනම දිනාටම මේ පෙළවරක් නැති සැපයි දුකයි විඳිමින් සාංසාරික වටරවුමේ යන ගමනින් පිටතට පනින්නට අවශ්‍ය වෙන බණ භාවනා වඩන්නට උපකාරී වන ආයුක නිරෝගී බව, මානසික විවේකය සහ කල්යාණ මිත්‍රාස්තය මේ සියලුම පුණ්‍ය කර්ම වලින් අත්පත් වෙස්වා. හැම දිනකම දරුවන් සරණයි.